මීළඟට අනිල් ජයන්ත ගරු ඇමතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
මුලාසරණුගේ මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි. අද දින විවාදයට වාජනය කරපු මේ පනත් කෙටුම් පත්‍ර සංශෝධන සහ රෙගුලාසි පිළිබඳ සාකච්ඡාවේදී, ඒ වගේම අද අපේ රට විශේෂයෙන් බාහිර කම්පනයක් හරහා ලෝකමය යුද තත්ත්වයකදී ඇතිවලා තියෙන ආර්ථිකමය බලපෑම පිළිබඳවත් සැලකිල්ලට අරගෙන මේ අපි ඉදිරිපත් කරලා තියෙන සංශෝධන වල තියෙන වැදගත්කම විමසා බැලීම වටිනවා කියලා මම හිතනවා. මොකද අපි ආණ්ඩු බලය ගත්තු දා ඉඳලා අපිට පළවෙනිම අභියෝගයේ තිබුණේ ඒ බිඳ වැටිච්ච රට කොහොමද ස්ථාවර කරගන්නේ කියන කාරණය. ඒ ස්ථාවර කිරීමේ කාරණේදී විවිධ වූ බාධක මැද විශේෂයෙන්ම එම ස්ථාවර කරගන්න බෑ, රට ආණ්ඩු කරන්න බෑ, බිඳ වැටෙනවා කියන විවේචන ඉදිරියේ 2025 වර්ෂයේ ඉතාමත්ම සාර්ථක විදියට ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගත්තා. ඒවා පොදුවේ පිළිගන්න ආර්ථික දර්ශක, ඕනෑම ආර්ථික දර්ශකයක් අතින් ගත්තාම ඉතාමත්ම විශිෂ්ට මට්ටමක තියෙන්නේ. එවැනි තත්ත්වයකදී තමයි අපි කවුරුත් අපේක්ෂා නොකරපු ආකාරයක ද්විත්වා සුලි කුණාටුවේ අපට මුහුණ දෙන්න සිද්ධ වුණේ. බාහිර සාධකයක්, හැබැයි මගින් විශාල ව්‍යසනයක් සිද්ධ කරනවා. එසදා ආණ්ඩුවක මැදිහත් වීම අපිට විශේෂ බරක් භාණ්ඩාගාරයට සිද්ධ කරන්නේ නැතිව ඒ මහජනතාව එතනින් මුදවා ගැනීමේ වැඩසටහනටත් ප්‍රවිෂ්ඨ වෙන්න සිද්ධ වුණේ අපි අනුගමනය කරපු මූල්‍ය විනයත්, ඒ වගේම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයත් නිසි පරිදි පවත්වා ගත්තු නිසා අපේ සාමාන්‍ය වියදම් වලට වෙන් කරලා තිබිච්ච ප්‍රාථමික වියදම් වලට වෙන් කරලා තිබිච්ච 13%ට අමතරව රුපියල් බිලියන 500ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් මගින් ඒ සහන වැඩපිළිවෙල අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒ වගේම මේ මොහොතේදී යුද තත්ත්වයේ ජාත්‍යන්තර වශයෙන් ඇතිලා තියෙන යුද තත්ත්වයේදී ආර්ථිකයට ඇතිවන කම්පනය ඕලෝකේ හැම රටකටම වෙනවා වගේ අපිටත් වෙනවා. හැබැයි මේදී විශේෂත්වය මේ තීරණය වෙන්නේ මේ බලශක්ති ශේත්‍රයේ පෝර, ගෑස්, ඉන්ධන වගේ දේවල් වලට තමයි බලපාන්නේ. ඒ අනුව අපි මේ වෙනකොට විවිධ වැඩසටහන් ඒ සඳහා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ වගේම එතනින් ඇතිවන පීඩණයෙන් විශේෂයෙන්ම පීඩණයට පත්වෙන සාමාන්‍ය ජනතාව, ආර්ථික වශයෙන් අපහසු වෙන ජනතාව වෙනුවෙන් මැදිහත් වීම ඉලක්කගත ඒ මුදල් වෙන්කිරීම පිළිබඳව සාකච්ඡා කළා. පෙවිපක්ෂයේ මන්ත්‍රීතුමා මතු කළා මේ සඳහා කොහොමද මුදල් හොයාගන්නේ කියන කාරණේ. මේක අතිරේක ඇස්තමේන්තුවක් අපි ගන්න යන්නේ නැහැ. අපි ද බජට් එකේ තියෙන අපිට වෙන් වෙලා තියෙන බජට් රිසර්ව් එකක්. ඒ බජට් රිසර්ව් එක 100%ක් මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඉදිරිපත් කරන සටහනෙම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ මේ කරුණ අපි ඉදිරිපත් කරනවා. සටහනෙම අපි කියලා තියෙනවා පැහැදිලිවම ඒක තමයි ඒ ප්‍රමාණවත් නැහැ කියලා. ඒකනේ මම කිව්වේ බජට් රිසර්ව් එක පාවිච්චි කරනවා ප්‍රමාණාත්මක නැති නිසා අපි වෙනත් වැය ශීර්ෂ මාර්ගයකින් තමයි ඒ කළමනාකරණය කිරීමෙන් කරන්නේ. කරන ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. එතකොට විශේෂයෙන් මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත පිළිබඳව සාකච්ඡාවේදී ඇත්තටම පනත් කෙටුම්පත් හදනකොට ඒවට සංශෝධන ගෙනෙනකොට එහෙම න්‍යායක් නැහැ. සම්පූර්ණ මේ අලුතෙන්ම කියන්නේ අවශ්‍යතාවයේ මත අලුතෙන්ම දේවල් ගේන්න පුළුවන්. ඉතින් ආණ්ඩුකරණයක් කියලා කියන්නේම මෙම එකට ගලාගෙන යන ක්‍රමවේදයක් තමයි. එතකොට අපි ආණ්ඩුවක් ලබා ගත්තට පස්සේ අපිට කරන්න සිද්ධ වෙන්නේ ඒ මොහොතේ තිබිච්ච තත්ත්වය, ඒ වගේම ඉදිරියේදී ඇති වෙන තත්ත්වයන් අනුව වඩාත් උචිත දේ කිරීම. විශේෂයෙන්ම අනපනත්වලදී ගොඩක් දුරට මේ සංශෝධනවල තිබුණ අඩුපාඩු ගැටලු වෙනස් කර ගැනීම සඳහා තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. නිසා අපි වඩාත් හොඳ වර්ධනයක් සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මේක තව අඩුපාඩු තියෙනවනම් ඒවා ඉදිරියේදී හදා ගන්න පුළුවන්. ඒ වගේම මේක අවසානමත් පනත්වෝ සංශෝධනය නෙමෙයි. අපි කවුරුත් දන්නවා නිරන්තරයෙන් මේවා සංශෝධනයට ලක්වමින් එනවා. ඒ සිදුවෙයි යුතුවන්නේ යහපත් ආණ්ඩුකරණයේ දිශාව සහ මහ ජනතාවගේ ඇල්ම වෙනුවෙන්. මේ ක්‍රමෝපාය සංවර්ධන පනතේ ප්‍රධාන අරමුණ වන්නේ මේ විශාල පරිමාණයේ ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම. එහිදී අපි යම් ආකාරයක සැලකිය යුතු බදුසාන ලබා දීමත් පරිපාලන පහසුව ඇති කර ගැනීමත් තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ක්‍රමෝපාය සංවර්ධනය කියන්නේ මොනවාක්ද? මේ විවේචනයක් ඉදිරිපත් කළා නිර්වචනයක් නැහැ. කොහොමද දෙන්නේ, හිතුව මතෙද දෙන්නේ කියලා නෑ. ඇත්තටම අපි මේ කරන සංශෝධනයෙන් කරන්නේ ඊට කලින් තිබිච්ච පනත යම් ඉඩකඩක් තිබුණා යම් ආකාර ඩිස්ක්‍රිෂන් එක පාවිච්චි කරන්න බියෝ එකට හෝ අමාත්‍යවරයාට එන්නේ ඩිස්ක්‍රිෂන් එක අයින් කරලා අපි රීති පාදක රූල් බේස් සිස්ටම් එකක් තමයි හදලා තියෙන්නේ. ඊදී අපි අවධානය යොමු කරන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. ඒ කියන්නේ මේ ආයෝජන ව්‍යාපෘතියෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය සැලකිල්ලට භාජනය කරනවා. එය දැනට ඉදිරිපත් කරලා තියෙන සංශෝධනවලදී ක්ෂේත්‍ර තුනටම ඩොලර් මිලියන 50 සිට ඩොලර් මිලියන 300 දක්වා වූ විදේශ විනිමය ගලා ඒමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශීය රැකියා උත්පාදනය සැලකිල්ලට භාජනය කරලා තියෙනවා. ඒ වගේම තාක්ෂණික හුවමාරුව මොනාකාරට සිද්ධ වෙන්නේ කියන කාරණයක් යටිතල පහසුකම් සංවර්ධනයත් මෙතෙන්දී සැලකිල්ලට භාජනය කරනවා. ඒ වගේම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කලින් පනතට සාපේක්ෂව මෙහිදී විශේෂ කොටස් දෙකක් මම ඉදිරිපත් කරන්න කැමතියි. එකක් තමයි X ante cost benefit analysis එකත් ex post cost benefit analysis එකත්. මෙතෙන්දි සිදු කරන කාරණේ තමයි අපි සුවාදීනගේ මුදල් අමාත්‍යාංශය මෙතෙන්ට මැදිහත් වෙනවා. ඒ ව්‍යාපෘතියේ ගෙනෙන අමාත්‍යාංශයව අමාත්‍යවරයාව වෙනත් කෙනෙක් මැදිහත් වෙනවා වෙනුවට මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින්ම මේ මගින් නැති වෙන මූල්‍ය පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය සමාජීය සංස්කෘතික වශයෙන් ගණනය කිරීමකට ලක් කරලා තමයි ඒ අවසරය ලබා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරාට පස්සේ අඛණ්ඩව මේ සඳහා විමර්ශනය කිරීම සිදු කරමින් යනවා. අනිවාර්යයෙන්ම වසර පහක් ගියාට පස්සේ මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ඒ විමර්ශනයක් කරන්න ඕනේ. අදාළ නිර්ණායකවලට ළඟා වෙලා නැත්නම් ඔවුන් එකඟ වූ දේවල් ඉස්තර වෙලා නැත්නම් අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ ව්‍යාපෘති නවතා දැමීමටත් කටයුතු කිරීමේ ඉඩ කඩ තියෙනවා. ඒ වගේම
ගරු ඇමතුමා, අපේ මුදල් කාර්ක සභාවේදී දිගින් දිගටම ප්‍රශ්න උනේ මේ ඩෙෆිනිෂන් එක මොකක්ද ස්ට්‍රැටජික් කියන එක. ඒ කියන්නේ අපි ටෙක්නොලොජි වලට මේ ප්‍රමුඛතාවය දෙනවද වෙන මොනවට හරි? එතද මෙතන තියෙන්නේ පොඩකින් ගරු ඇමතුමා, මෙතන තියෙන්නේ ඉන්වෙස්ට් කරන මුදල් ප්‍රමාණය සහ හය කරන ලේබල් විතරයි.
පාය මාර්ගයක් වම්බ කියන කාරණා. පාය මාර්ගයෙන් තාම පුළුල් එකක්. ඒකට නිශ්චිතවම නිර්වචනයක් ගෙනෙන්න බෑ. මෙතෙන්දී මේ නිර්වචනයට අපි පාදක කරගන්නේ ඇත්තටම ඒ අවස්ථානුකූල යම් ආකාරයේ සබ්ජෙක්ටිවිටි එකක් තියෙනවා. නැෂනල් ඉන්ට්‍රස්ට් එක පාදක කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ කටයුත්ත කිරීමේදී අවශ්‍ය කරන නිර්ණායක හතර තමයි මම ඉදිරිපත් කරේ. විදේශ විනිමය ප්‍රමාණය, රැකියා ප්‍රමාණය, තාක්ෂණික උමාරුව, යටිතල පහසුකම්. ඒතර යම් සබ්ජෙක්ටිවිටි එකක් තියෙනවා. ඒ අනුව තමයි තීරණය කරන්නේ. ප්‍රධාන වෙන්නේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක. ඊළඟට අපි අවධානය යොමු කරලා බැලුවොත් මේ ක්‍රමෝපාය සංවර්ධන පන යටතේදී ලබා දෙන සහන මොනවද කියන කාරණේදී මේ බදු සහන කියන එක පිළිබඳ විවාද තියෙනවා. බදු සහන ලබා දිය යුතුද, මොන ආකාරයටද දෙන්නේ කියන එක. එතකොට 2008 පනතට අනුව මේ බදු සහන සම්බන්ධයෙන් තිබුණා ෆ්ලැට් තත්ත්වයක්, කියන්නේ පොදුවේ තිබුණා වසර 25ක් සඳහා බදු සහන ලබා දීම. ඒතර සාකච්ඡාවක් සමාජයේ ගොඩනැගෙනවා. එක් අවධියකදී ඒ ආයෝජන කැඳා ගැනීමට බදු සහන ලබා දීම උපාය මාර්ගයක් වෙන්නට පුළුවන්. නමුත් අද තියෙන තත්ත්වයේදී බදු සහන ලබා දිය යුතු වෙනවා. නමුත් ඒ ලබා දිය යුතු වන්නේ යම් නිර්ණායක පාදක ක්‍රමවේදයකට මිසක් අර හිතු මතේ විශාල ප්‍රමාණයකින් නෙමෙයි. මෑතකදී කරන ලද පර්යේෂණ ගණනාවකදී හොයාගෙන තියෙනවා මේ දිගු කාලීන ආයෝජන මහ පරිමාණ ආයෝජනයක් සිදු කරපුවාම එය බ්‍රේක් ඊවන්, ඒ ආයෝජනය සඳහා වියදම් කරන මුදල ආවරණය කරගන්න සාමාන්‍යයෙන් අවුරුදු සාමාන්‍ය ප්‍රමාණය අවුරුදු 10කින් ආවරණය කරගන්න පුළුවන් කියන කාරණය. ඉතින් ඒ කරුණුත් මේ සැලකිල්ලට භාජනය කරලා තමයි අපි ලබා දීලා තියෙන්නේ උපරිම අවුරුදු 10ක බදු සහන කාලයක් ඒ වෙනුවෙන් ගෙවන්න ඕනේ නැහැ කියන එක. මොකද ඒත් එක්කම ලෝකයේ මේ වෙනකොට දියුණු වෙලා තියෙනවා යම් නීති රීති රාමු ගණනාවක්. මේ බදු අය කිරීමේදී මොන රටේද තම ව්‍යාපෘතිය කරන්නේ කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ආදායම් ලෝකේ පුරාම විහිදෙනවා. බහුජාතික සමාගම් තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වඩාත් සාධාරණයි කියලා අපි යෝජනා කරලා තියෙන OECD රටවල් ඇතුළතදී අපි කියනවා මේ ප්‍රොෆිට් බෙට්ස් කියලා කියනවා. ප්‍රොෆිට් ඉරෝෂන්, ප්‍රොෆිට් ෂිෆ්ටිං, ලාභය තව රටක ඉඳලා තව තැනකට මාරු කර ගැනීම, වළක්වා ගැනීම යටියෙන් අවම 15% බදු අනුපාතයක් අයකරණයක සාධාරණයි කියන කාරණා. මේ වගේ ලෝකයේ පැවතිච්ච තත්ත්වයන් උත් සැලකිට භාජනය කරලා තමයි මේ බදු අනුපාත ලබා දීලා තියෙන්නේ ඒ සහන කටයුතු. ඒ වගේම මේ සංශෝධන ඉදිරියේ තව විශේෂත්වයක් තියෙනවා. කිසිදු ආකාරයක අදාළ කාල සීමාව පැනනට පස්සේ ඒ සහනෙ දික් කරන්නේ නැහැ. මොකද ඒ අවුරුදු 10 ගියාට පස්සේ අදාළ ව්‍යාපෘතිය විසින් ලාභ ලබා දෙන්නට ඕනේ. ඒ ලාභ මත අපිට ගෙවන්න ඕන බදු අනුපාත ටික අපි ආය කරගතු යුතු වෙනවා. ඒ අනුව විශේෂ අවධානය යොමු කරන්නට වෙනවා මෙම පනත් කෙටුම්පත් සංශෝධනයේදී.
එමත්තුමා බුදුමල් විනාඩි 2ක කාලයක්.
ඔව්. වඩාත්ම අපි ඉදිරියට ගෙනල්ලා තියෙන මේ පනත ඇතුළතදී සංශෝධන වලදී ප්‍රධාන වශයෙන්ම මේ රූල් බේස් රීති පාදක ආයෝජන ප්‍රවර්ධනයේදී ඉතාමත් වැදගත් වෙනවා බදු සහන වලට වඩා ඒ රට අත්පත් කරගෙන තියෙන තත්ත්වය විශේෂයෙන්ම පොලිටිකල් ස්ටැබිලිටි දේශපාලන ස්ථාවරත්වය අපි කවුරුත් දන්නවා රට ඇතුලේ ඒ දේශපාලන ස්ථාවරත්වය අත්පත් වෙලා තියෙනවා. ඒ වගේම ගනුදෙනු කිරීමේදී ආයෝජනය කිරීමේදී පාරදෘශ්‍යභාවය ඒ ඉතාමත්ම ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් වැදගත් වෙන අනිත් කාරණේ තමයි ව්‍යාපාර කිරීමේ පහසුව ease of doing business. මෙවැනි කාරණාවලටත් අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කරන තියෙන රට තත්ත්වයකදී තමයි මේ අනපනත් ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ වගේම සමාජ ආරක්ෂණ දායක බදු මුදල සෝෂල් සෙකියුරිටි කන්ට්‍රිබියුෂන් ලැබිය එක සම්බන්ධයෙන් උත්තරම වැරදි අදහසක් සමාජයේදී යනවා. මේකේ යම් ඒ පොදුවේ ගත්තාම මේ පනතේ කැස්කේඩින් ඉෆෙක්ට් එකක් තියෙන බව ඇත්ත. නමුත් වාහන ආනයනයේදී ඒ කැස්කේඩින් ඉෆෙක්ට් එක එන්නේ නැහැ. ඒකට හේතුව ආනයනය කරන අවස්ථාවේදී පමණයි පනවන්නේ. ඊට පස්සේ මේක ආයෙ නැවත ගණනය කිරීම සිද්ධ වෙන්නේ නැහැ. කලින් සිද්ධ වුණේ ද්විතීයක විකුරණ කරන අවස්ථාවේදී ඒ බදු පැනවීම සිද්ධ කරා. දැන් ඒක අයින් කරලා බදු ගණනය කිරීමේ පහසුව ඇති කරලා තියෙනවා. ඒ වගේම වෙළඳපළේ ඇතිවිය හැකි විකෘති තත්ත්වයක් අයින් කරලා මේ බදු පැනවීම මගින් ඉදිරියට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අද සම්බත වෙච්ච මහා බැංකුව මුදල් සම්බන්ධයෙන් මහා බැංකුවේ විදේශ විනිමයේදී දේශීය ඩොලර් බැඳුම් කර සඳහා අපනයන කරුවන් උපයාගත් වූ මුදලුත් මේ සඳහා යෙදවීමේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඒ අනුවම කියන අදහස් කරන්නේ මේ ඉදිරිපත් කරන සංශෝධන වලින් ඇත්තටම සිදුවෙන්නේ අපි ලබාගත් වූ ස්ථාවරත්වය, මූල්‍ය විනය, මූල්‍ය කැපවීම, ඒ වගේම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ තවදුරටත් ඉදිරියට අරන් යාමට අවශ්‍ය වෙන පිටුවහලක්, ඒ වගේම ඒ පාරදෘශ්‍යභාවයේ පෙනෙන ඕනෑම ආයෝජකයෙකුට තමුන්ගේ ආයෝජන පිළිබඳ විශ්වාසය ගොඩනගා ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි කියන කාරණය සනාන් කරමින් අද අධ්‍යක්ෂකව ආසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එමතුමා. එමතුමා පොඩි කෙටි වෙලාවක් ගන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු එමතුමා, ඔබතුමා කිව්වා මේ SSCL එක වාහනවලට ඒක කැස්කේඩ් වෙන්නේ නැහැ කියලා. ඒක හරි, ඒක අවුලන්නේ නැහැ. අපි අහන්නේ ඒවට නෙමෙයි. දැන් මේ තියෙන SSCL එක VAT එකත් එක්ක කම්පයර් කරොතින් ඔබගේ ගණනය කිරීමට අනුව 2.5% SSCL එක කියන්නේ වැට් එක හැටියට ගත්තොත් කීයක් විතර හිතලාද ඔබතුමා හිතන්නේ වැට් එක හැටියට ගත්තොත්?
ගරු එමතුමා, ඔබතුමාට
එතකොට අපි කම්පයර් කරන්න ඕනේ අඹ සහ අඹනේ. අඹ සහ අන්නාසි කම්පයර් කරන්න බෑ. එතකොට අඹ කියන එක වැට් එක නම් කරුවා එමතුමා, මම සරල ප්‍රශ්නයක් අහන්න. 2.5 කියන වැට් එක හැටියට කීයක් වාගේද?
වැට් එකයි මේකයි පටලවා ගන්න එපා. වැට් එක කියන්නේ සම්පූර්ණ වැට් යාන්ත්‍රණය ඇතුලේ සම්පූර්ණ වැලි වැඩිෂන් එක මත තමයි ගන්නේ කරන්නේ. ඒතර වැට් එක එකතු කරගන්න ස්ථාන අනුව වෙනස් වෙනවා. මෙතන විශේෂයෙන් මේ SSCL එකේ ප්‍රශ්නය ආවේ වාහන ආනයනය කිරීමේදී තනි තනි පුද්ගලයන් ආනයනය කරනවා, පුද්ගලයන් එකතු වෙලා ව්‍යාපාර කරනවා. ඒ කියන්නේ ද්විතීයක විකිණුම් වෙළඳපළේ විශේෂයෙන්ම අපි ඒ ආයතන එක්ක කරන සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට පරස්පරයක් නිර්මාණය වෙලා තිබුණා වෙළඳාමදී. අන්න ඒ නිසා තමයි ඒ විකුණුම් අවස්ථාවේදී අයකරන එක අය නොවන නිසා තමයි අපි මේ ආනයන අවස්ථාවේදී එකතු කර ගැනීම කරන්නේ. ඒ මගින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ බදුකරණය පිළිබඳ සාධාරණත්වයක් අර සමතුලිතභාවයත් ආරක්ෂා කර ගැනීම.
බොහොම ස්තුති ගරුතුමා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම සභාව එකඟද? කාරක සභාවස්. සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත්කැටුම් පත පළවන වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කරන ගරු අමාත්‍යතුමා.
දෙවන වගන්තිය පළවන පිටුව 112 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න 2026 ජූලි මාස 1 දිනට පෙර ආතුව ජන වචන 2016 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න වරාන් ඇතුළේ ඈ යන්න 2006 ජූලි මාස 1 දින හෝ එදිනට දෙවන පිටුව 3-7 වෙනි පේළිය සිට 18 වෙනි පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළේ ඉවත් කරන්න.
සංශෝධන සහිතව දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි.
3 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීම ගරු අමාත්‍යතුමා.
3 වෙනි වගන්තිය දෙවන පිටුව වරාන් ඇතුළේ 1 30 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වන දින හෝ එදිනට පසු සහ 2026 ජූලි මාස 1 වරාන් ඇතුළේ 2 7 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න ජූලි මාස 1 දින හෝ එදිනට පසු.
සංශෝධන සහිතව 3 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
4 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමා.
4 වෙනි වගන්තිය 3 වෙනි පිටුව 1 15 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. කරනු ලබන වචන යන වචන වෙනුවට 2026 මැයි මාස 1 4 වෙනි පිටුව වරාන් ඇතුළේ 2 පළවෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 7.26 මැයි මාස 1 දින සිට ක්‍රියාත්මක.
සංශෝධන සහිතව 4 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
5 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥාන්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වරක්වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වෙනිවර කියවිය යුතුයි යෝජනා කරමි. තවද පනත් කෙටුම්පතේ සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංග 2 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂයාංග 3 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංග 4 ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ රීති සභාව එකඟද?
ආයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංග 2, 3 සහ 4 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරන කැමැත්තෙමි.